හොඳයි එහෙනම් සෝදානම් වෙමු ශ්‍රී ලංකාවේ තත්විත්ති පිළිබඳව විමසා බලන්න. ප්‍රධාන කාරණාවක් විදිහට පසුගිය සතියේදී ඇසුණු කාරණා අතරින් මුල් පෙළට ගන්නට මං කැමති ඉතාමත්ම ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත්වලා තියෙන හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධ කාරණාව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනස් කිරීමට කටයුතු කිරීම පිළිබඳව, යොදවා තිබුණු හමුදා ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කිරීම හා සම්බන්ධව විශාල වශයෙන් කතාබහක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙනවා. ප්‍රධාන දේශපාලනික කතා විදිහට මේක පසුගිය සතිය පුරාම අපිට අහන්නට දකින්නට ලැබුණා. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා තිබූ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කිරීම ඒ මහතාගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් බවට වෙන විවිධ මති මතාන්තර අපිට අහන්නට දකින්නට ලැබෙනවා. මේ සම්බන්ධව විවිධ වේදිකාවල රටේ ප්‍රධාන පුද්ගලයන් කිහිප දෙනෙකු අදහස් පළ කරලා තිබුණා. මා කැමති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධව කරපු අදහසත්, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් දැඩි හඬක් නගමින් සිටින බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධව ඉදිරිපත් කරපු තර්කයත් ඔබට ගෙන එන්නට ඊට පස්සේ අපි මේ සාකච්ඡාව සඳහා අවස්ථාව ලබා ගනිමු.
මහින්ද රාජපක්ෂ මහත්තයාට කැමති විදිහට කැප්ටන්ලා, මේජර්ලා, කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා ඒ ඔක්කොම පොලිසියයි හමුදාවයි 226ක් එක්ක ගියේ. ඒ විතරද? ඒ වෙනකොට ගෙනල්ලා තිබුණු වෙඩි නොඅදින ඉහළම ආරක්ෂක වාහන අලුත් මේවා ඔක්කොම අරගෙන ගියේ එතුමා. මම දැන් අවුරුද්දයි මාස 3යි අද වෙනකන් අලුතෙන් මේ බුලට් ප්‍රූෆ් එකක් ගෙනල්ලා නැහැ. මම පාවිච්චි කරන්නේ එතුමා පාවිච්චි කරලා සෙකන්ඩ් හෑන්ඩ්. මම හමුදාපතිට කිව්වනම් ගිහිල්ලා අර හමුදා ඔක්කොම අරන් එනවා කියලා ගේනවනේ. ඒ වෙඩි නොදින වාහන ඔක්කොම මම නියෝගයක් කළා නම් වහාම වාහන ගේන්න කියලා ගේනවනේ. මං එහෙම කළාද? මගේ ආරක්ෂාවට එකම හමුදා බටෙක්වත් නැහැ. රටේ ජනාධිපතිට නැහැ, රටේ අගමැතිට නැහැ. නමුත් මැතිවරණයෙන් පැරිච්ච හිටපු රාජ්‍ය නායකයා තියෙන ආණ්ඩුව පරාජය කරන්න රට වටේ රැස්වීම් තියන්න යන්න ආරක්ෂක හමුදා දීලා තියෙනවා. මේකට මං වගේම ජනාධිපති කෙනෙක් ඉන්න ඕනේ. මම පැරදිලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති විදියට හිටියා නම් පැරදිච්ච මට මොනවෙන් හම්බ වෙයිද?
එල්ටීටී හිතවාදීන්ගේ වෛරයට පාත්‍ර වෙලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි. ඒ නිසා තමයි ඒ ඇයට විශේෂ පුහුණුව ලැබපු හමුදා නිලධාරීන් යොදවලා තියෙන්නේ. අමාත්‍ය ආරක්ෂක නිලධාරීන්ව දාලා ඒ වගේ ආරක්ෂාවක් දෙන්න බෑ. මොකද ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මකයි. ලංකාවේ ඒක ආරම්භ වෙනවාද කියන සැකය අපි තුල තියෙනවා. මේ සියලු දෙනාගේම ටාගට් එක මහින්ද රාජපක්ෂ මහත්තය. එතුමාව ආරක්ෂා කිරීම රජයේ වගකීම. මම දන්නවා යහපාලන ආණ්ඩුවේ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් සමහර අයට උවමනාවක් තියෙනවා මහින්ද රාජපක්ෂ කියන සාධකය මෙතනින් ඉවත් කරන්න.
හඳයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග කියන දෙදෙනාගේම කතාවෙන් මේ සම්බන්ධව තියෙන දැඩි කතාබහේ ස්වරූපය පිළිබඳව අපිට යම්කිසි වූ චිත්‍රණයක් ඇති කරගත හැකි. මා කැමැති මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිට මේ සිදුවීමත්, ඒ වගේම අනිකුත් ප්‍රධාන දේශපාලනික ස්වරූපයක් ගත සිදුවීමත් පිළිබඳව කරුණු විග්‍රහයට සූදානමින් සිටින කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා සමගින් එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරන්න. ආයුබෝවන් සංජීව. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනස් කිරීම සම්බන්ධ වන සාකච්ඡාව පටන් ගත්තේ කොතනදීද? ඇයි මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ? මේ වෙනකොට මේ සම්බන්ධව දිගින් දිගටම පවතින මති මතාන්තර මොනවාද? අපි සමාලෝචනයකෙදිම සංජීව.
ප්‍රවෘත්තියේ එළියට එන්නේ දෙලොක්ෂි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින සියලුම හමුදා බටයින් අප්‍රේල් මාස මැදදී යළි හමුදා මූලස්ථානය වෙත කැඳවීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ තීන්දු කර ඇති බවට වන පණිවිඩය තමයි මෙහි ආරම්භක සංසිද්ධිය බවට පත් උනේ. ඊට පස්සේ මාධ්‍යකරුවන් මෙහි මූලාශ්‍රය සොයාගෙන ගියා. ඒ අනුව තමයි දැනගන්න ලැබුණේ ආරක්ෂක මණ්ඩලය නැත්නම් ආරක්ෂක කවුන්සිලය විසින් ගන්නා ලද තීන්දුවකට අනුව මේ ක්‍රියාත්මක වන බව. ඉන් අනතුරුව රාජ්‍ය ආරක්ෂක ලේකම් කරුණාසේන හෙටිආරච්චි මේ පිළිබඳව රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා වෙදි කරුණු පැහැදිලි කළා. මේක මහින්ද රාජපක්ෂ ඉලක්ක කරගෙන ගන්නා ලද තීන්දුවක් නොවන බව තමයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. ඒ වගේම ජයන්ත කරුණාතිලක ජනමාධ්‍ය අමාත්‍යවරයාද ඒ ප්‍රවෘත්ති සාකච්ඡාව නියෝජනය කළා. ඒදී මතුවුණු තර්කය තමයි ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙන්නේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණා වෙනුවෙන් ප්‍රභු ආරක්ෂාව මූලික වශයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සතු කාර්යභාරයක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ එහි විශේෂ කාර්ය බලකාය තමයි ප්‍රභු ආරක්ෂාව වෙනුවෙන් යොදවන්නේ. මේක රටේ තිබුණු නීතියක්. යළි මේ කාරණාව ක්‍රියාත්මක කිරීමට තීන්දුව කළ බව තමයි එහිදී අනාවරණය කළේ. ඒ බව තවදුරටත් අහුරු කරමින් වර්තමාන ග්‍රාමාධිපතිවරයාට හෝ ජනාධිපතිවරයාටවත් යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී නොමැති බව තමයි එහිදී සඳහන් කරලා තිබුණේ. ඊට දින දෙකකට පසුව යලි ප්‍රවෘත්තියක් අපට දැනගන්න ලැබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ සම්බන්ධව ගන්නා ලද අලුත්ම තීන්දුව. ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් යොදවා සිටින හමුදා ආරක්ෂක බටයින් යළි කැඳවීමේ තීන්දුව අහෝසි කරන ලෙස ඔහු නියෝග කළ බව තමයි වාර්තා වුණේ. ඒ නියෝගය ලැබුණු බවත තොරතුරු ලැබුණු දවසම දවල් ආරක්ෂක ලේකම්වරයා කොළඹ උත්සවයකට සහභාගී වුණා. ඒ උත්සවයේදී පවා ඔහු සඳහන් කළේ හමුදා සබලුන් කිසිසේත්ම ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත නොකරන බව. ඊට පෙරදා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද මේ බව සඳහන් කරලා තිබුණා. මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රවෘත්ති අලුත්ම තත්ත්වය නිර්මාණය වන්නේ. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් යොදවා සිටින හමුදා ආරක්ෂක බටයින් යළි කැඳවීම නතර කිරීමේ තීන්දුව අපට දැනෙන පෙනෙන විදිහට තවමත් වලංගුයි. ඒ තමයි ජනාධිපතිවරයා සම්බන්ධව ගන්නා ලද තීන්දුව. නමුත් රටේ පොදු තීරණය රට හමුවේ මේ වන විට අනාවරණ වී තිබෙනවා. ඒ තමයි හමුදා සාමාජිකින් ප්‍රභු ආරක්ෂාව සඳහා භාවිත නොකරන බවට වන නිල ප්‍රකාශය.
සංජීව, මේ ඔබ සතුව තොරතුරු තියෙනවා නම් මම කැමති ඉතාමත්ම කෙටියෙන් දැනගන්න හිටපු ජනාධිපතිවරයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධව ජීවිත ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ යම් කිසි වූ කරුණු වාර්තා වෙලා තියෙනවද බුද්ධිංශවලට හෝ අනිකුත් ආරක්ෂකංශවලට?
මේක පොදුවේ ගන්නාලද අදහස විදියට ගත්තාම දෙලොක්ෂේ මේ යුද්ධය අවසන් කිරීම සඳහා වන නායකයා බවට පත්වෙච්ච හිටපු ජනාධිපතිවරයා ත්‍රස්තවාදී තියෙන යම් යම් ක්‍රියාත්මක වීම වල අභියෝගයකට ලක්වීම සියලු දෙනා පිළිගන්නා කාරණාව. ඒ වගේම පසුගිය දිනවල උපුරෙන් ඔය මරාගෙන මැන්න බෝම්බ මැදුම් කට්ටල ඇතුළු ආයුධ තොගයක් හමුවීමත් එක්ක ජාතික ආරක්ෂාව සහ ත්‍රස්තවාදයේ තර්ජනය පිළිබඳව අලුත් අදහසක් නිර්මාණය වෙලා තිබුණා. තමන්ගේ ඉලක්ක හඹා යන ත්‍රස්තවාදීන් ඒ ඉලක්කේ නතර කරන්නේ මෙන්න මෙතනදි කියලා නිශ්චිතව අපට හඳුනා ගන්න බෑ. ලංකාවේ සම්බන්ධයෙන් එක හොඳම ප්‍රබලම උදාහරණයක් තමයි ජනරල් ජානක පෙරරාගේ මරණය. ජානක පෙරරා ඝාතනයට ලක්වන්නේ අනුරාධපුරයේදී ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගිහිල්ලත් සැලකිය යුතු කාලයකට පසුව. මේක තමයි ලෝක තත්ත්වය සහ ලෝක පුරෝකථනය. යම් කිසි අවස්ථාවක ත්‍රස්තවාදයේ තර්ජනයට ලක්වුවකු ජීවිතාන්තය දක්වා මේ තර්ජනයට ලක්වන බවට තමයි ලෝකයේ සාමාන්‍යයෙන් පුරෝකථනය කරන්නේ. නමුත් මහින්ද රාජපක්ෂට පමණක් යුද හමුදා ආරක්ෂාවක් වුණා නැහැ කියන තර්කය තමයි එතමුන් මතු කරන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් එක තැනකදී මේ අදහසම ප්‍රකාශ කළා තිබුණා.
හොඳයි, මං කැමති ඊළඟ ප්‍රබල කාරණයට යමු එන්නට. ඒ තමයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරය. මේ චීන සංචාරයෙන් අනතුරුව එතුමන් ශ්‍රී ලංකාවට පැමිණුණාට පස්සේ මේ චීන සංචාරයේ ප්‍රතිඵල පිළිබඳවත් විග්‍රහ කරනු ලැබුවා. මං කැමති චීන සංචාරයත් ඒ නැති වුණු ප්‍රතිඵල පිළිබඳවත් සමාලෝචනය කියදෙන්න මේ ළඟට.
මේ තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පළමු චීන සංචාරය මේ නව රජයේ බලයට පත්වීමෙන් පසුව. ඔහුට පළමු අවස්ථාවේදීම යුරෝ බිලියන 500ක මූල්‍යමය ප්‍රදානයක් ලැබෙනවා චීන රජයෙන්. මේ ගමනේ මූලිකම රාජතාන්ත්‍රික සාකච්ඡාවලදී එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මූල්‍යමය ප්‍රදානය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. චීන අග්‍රාමාත්‍යවරයා මුණ ගැහිච්ච අවස්ථාවේ මුලින්ම චීන අගමැතිවරයා කොළඹ වරාය නගරය සම්බන්ධව කතා කරලා තිබුණා. වරාය නගරය යළි ආරම්භ කිරීම සම්බන්ධව සිය ප්‍රසාදය පළ කරන බවයි චීන ග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යවරයා හමුවේ අවධාරණය කරලා තිබුණේ. චීනයේ ලංකාවේ දැවැන්තම ව්‍යාපෘති රසක හවුල්කරු බව ඔබට අමතක නැහැ. නොරොච්චෝලේ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතුළු මේ රටේ මාර්ග සංවර්ධනය, කොළඹ වරාය නගර ව්‍යාපෘති මේ හා සම්බන්ධ කාරණා රසකට චීනයේ ඉතා රජු ලෙස සම්බන්ධයි සංවර්ධන සහකරු බවට පත් වෙලා ඉන්නවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සංචාරයේ අතරතුර දෙරට අතර දීපාර්ශ්වික ගිවිසුම් 7කට අත්සන් තැබීම සඳහා කටයුතු සම්පාදනය කරගෙන තිබුණා. ඒ අතර ප්‍රමුඛ කාරණාවක් බවට පත් වුණා දෙරටේ ආර්ථික සහයෝගීතාව, වෙළඳ කටයුතු, ඒ වගේම චීන සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර අවසන් වීමට පෙර ආතුව ආරම්භ කිරීමට හැකියාව ලැබෙතැයි දෙරටේ රාජ්‍ය නායකින් විශ්වාසය පළ කරලා තියෙනවා. මේ සංචාරයේ අවසානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කාරණා කීපයක් අනාවරණ කළා. ඒ තමයි කොළඹ වරාය නගරයේ පෙර රජයේ සින්නක්කර අයිතිය තමයි චීනයට ලබා දී තිබුණේ. අප එය 99 අවුරුදු බද්දක් බවට පත් කළා. වගේම හම්බන්තොට වරාය සමත්තල ගුවන්තොටවල ව්‍යාපෘති මේ පවතින අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීම සඳහා වන ශක්තිය සපයන්න නැතිනම් ඒ සඳහා තවදුරටත් උදව් කරන්නට චීනය එකඟ කරවාගත් බව ඔහු විසින් සඳහන් කළා. ඒ කියන්නේ මේ පවතින දැඩි පාඩු ලබන තත්වය තුළ ඒ පාඩුව උරා ගනිමින් එහි අනාගත සංවර්ධන කටයුතු මෙහෙවීම සඳහා චීනය එකඟ කරවා ගැනීමට හැකියාව ලැබුණු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ. කෙසේ වෙතත් අප දන්නවා චීනය ලෝකේ හැම රටකම ප්‍රධාන සංවර්ධන සහකරු ලෙස පෙනී ඉන්නවා. හැබැයි චීනය කොහේ අර ගිහිල්ලා අත තියන්නේ ව්‍යාපෘති පටන් ගන්න මුදල් ආයෝජනය කරන්නේ අර මේ අත පිහිදා ගන්නට නෙවෙයි. ඔවුන්ටත් ඒ පිළිබඳව බලාපොරොත්තු තියෙනවා. ඒ නිසා ලංකාව සමග ඇති කර ගන්නා එකඟතා තුලත් ඔවුන් ඉතාම ක්‍රමෝපායික ලෙස ගන්නා ලද තීන්දුව බව අපට අමතක කරන්න බෑ. චීනය ලෝකයේ තුල තමන්ගේ ආර්ථික ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත අපි ඉතා සියුම් ලෙස අධ්‍යයනය කරලා තියෙනවා. ඔවුන් අනෙකාට උදව් කරන ආගමන් තමන්ගේ අවස්ථාව නිර්මාණය කර ගැනීමේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ලෝකයේ පුරා චීන මැදිහත්වී වර්ධනය කරද්දී අපට පැහැදිලිවම දකින්න පුළුවන්.
ඊළඟට මේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරික කටයුතු පිළිබඳව අවධානය යොමු කළ යුතුයින් අගමැතිවරයා මේ චීන සංචාරයට යන්න කලිනුත් යම් යම් ක්‍රියාමාර්ග කිහිපයක් අරගෙන තිබුණා පක්ෂයේ ප්‍රතිසංවිධානය වෙනුවෙන් සහ තනතුරු සංශෝධනය පිළිබඳව කතා බහ කරද්දී ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක්ම සංශෝධනය කළා. ඒවා දෙවැනි පෙළ නායකත්වයට පැවැණීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සතියේදී තීරණය කළා තිබුණා. මා දැනගන්න කැමති සවිස්තරාත්මකව මොනවද මේ සිදුවන සංශෝධන කියලා සංජීව.
ප්‍රධාන වශයෙන් සංශෝධනයක් විදිහට අපිට දකින්න හැකියාව ලැබෙන දෙලුක්ෂේ පක්ෂයේ ජාතික සංවිධායක ධුරයේ අහෝසි කිරීම, පක්ෂයේ ජාතික සංවිධායක ධුරයේ දරුවේ දයාගමගේ, හැබැයි දයාගමගේගේ ඒ තනතුරු ඉවත් කරලා ඔහුට එයා සමානම වගකීමක් පවරනවා. ඒ තමයි අලුත්ම තනතුරක් පක්ෂය තුළ ඇති කරනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කියලා තනතුරක් අපි දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් මේක බොහොම ප්‍රබල තනතුරක්. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කියන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් ලැබෙන තනතුරක්. උදාහරණයකට දැන් නිමල් සිටිපාද සිල්වා, චමල් රාජපක්ෂ වැනි චරිත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුර දරන්නේ. දයාගමගේ ඒ තනතුර ලැබෙනවා. ඊට අමතරව ප්‍රධානතම වෙනස්කම සිද්ධ වන්නේ එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණ තුළ ඒ සභාපති දුරේ කාවින්ද ජයවර්ධනට ලැබෙනවා. ඊළඟ වෙනස වෘත්ති සමිති ව්‍යාපාරයේ ජාතික සේවක සංගමයේ දේශපාලන නායකත්වයක් කියන විරාජකාරිය සමට ලැබෙනවා. ඒ තවත් අතුරු කාරණා කිහිපයක්, ඒ කියන්නේ ජාතික සේවක සංගමය සම්බන්ධ වන විශේෂ මාතෘකා යටතේ උදාහරණයකට වතුකරේ සම්බන්ධ නායකත්වයේ හරින් ප්‍රනාන්දුට, තවත් කොටසක් සුජීව සේනසිංහට, තවත් කොටසක් අජිත් පෙරාට ලැබෙනවා. වගේම අලුත් සහකාර ලේකම් තනතුරක් ලැබෙනවා ආචාර්ය හර්ෂද සිල්වාට. ඔහු විසින්ම මාධ්‍යට කිව්වා මේක මේ රටේ මැදපන්තිය UNP ට ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන් වන වගකීමක් කියලා. ඒ විදිහ වෙනස්කම් කීපයක් තමයි සිද්ධ වුණේ. නමුත් දැනට ලැබෙන ආරංචි වල විදිහට ඉදිරියේදී පක්ෂයේ ව්‍යවස්ථාව සැලකිය යුතු ලෙස වෙනස් වන්නට නියමිතයි. ඒ වෙනස්කම් වලට අනුව පක්ෂය ඉතුරු වන්නට නියමිතව තියෙන්නේ ප්‍රධාන තනතුරු කීපයයි. ඒ තමයි පක්ෂ නායක, සභාපති, මහලේකම්, වහණ්ඩාගාරික, ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරු සහ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය මහලේකම් කියන තනතුරු. ඒ නිසා සැලකිය යුතු ආසන්න කාලයකදී එක්සත් ජාතික පක්ෂයේ මේ තීන්දුවට යන හැඩක් තමයි අපට දකින්න හැකියාව ලැබෙන්නේ. ඒ සඳහා වන මූලික අත තැබීම විදිහටයි මේ ආසන්න කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව අපට හඳුනා ගන්න ලැබෙන්නේ.
සංජීව, එතකම අර මේ පසුගිය කාලයේදී විශාල කතාබහක් ඇති වුණානේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව. දැන් ඒ සඳහා යම් කිසි වූ කමිටුවක් පත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කතාබහක් තිබුණා, මතිමතාන්තර තිබුණා. දැන් පසුගිය සතියේදී මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රැස්වුණු ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී ඒකේ කමිටු සභාපතිවරයා විදිහට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරගෙන තිබුණා. දැන් මේ හරහා කොයි වගේ පසුබිමක්ද නිර්මාණය වෙමින් පවතින නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව?
දැන් රටේ ව්‍යවස්ථාව සංශෝධනය කියන්නේ මේ රටේ අනාගතය. ඒක තීරණාත්මක බව අපට දැනෙන්නේ දිලුක්ෂේ හොඳම තැන තමයි පවතින 78 ව්‍යවස්ථාවේ ප්‍රශ්න. අවුරුදු 30 ගාණක්ම අපි කතා කරනවා. ඒ මොකද ඒ සංශෝධන සිදුවන අලුත් ව්‍යවස්ථාවක් එන මොහොතේ මුළු රටම සම්බන්ධ නොවි ගන්නාලද තීන්දුවක් විදිහට තමයි අදටත් මේ රට 78 දෙවන ජනරජ ව්‍යවස්ථාව හඳුන්වන්නේ. දැන් මේ රටේ විවිධ කණ්ඩායම් හමු වෙමින් ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් කමිටුවක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට නව ව්‍යවස්ථා සම්පාදනය සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විදිහට මුළු පාර්ලිමේන්තුවම 225 දෙනාම එකට අසුන්ගෙන ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විදිහට තමයි පාර්ලිමේන්තුවේ දරස්ුනේ. ඒ රැස්වීමේදී සඳහා වන මූලික ක්‍රියාත්මක වීමේ කමිටුව තමයි ඔබ ඔය නම් කළ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් ඒ කමිටුව පත් කර ගැනීම පාර්ලිමේන්තුවේදී සිදු වුණා. ඒ යෝජනාව ගාන්ත කරුණාතිල කැමැතිවරයා විසින් ඉදිරිපත් කරන ආකාරය අපට දකින්න හැකියාව ලැබුණා. පසුගිය ජනාධිපතිවරණයේදී, පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේදී නව ව්‍යවස්ථා සම්පාදනයකට වඩා වැඩිපුරම කතා කළේ මූලික කාරණා දෙකක් දිරුක්ෂී. එක, මේ රටේ විධායක ජනාධිපතිතුරේ වහා අහෝසි කිරීම සහ පවතින මැතිවරණ ක්‍රමයේ වහා අහෝසි කිරීම. දැන් පහුගිය කාලේ දිනසීය වැඩපිළිවෙලෙන් ජනාධිපති දුර කාලේ අවුරුදු 6 5 කළා කියලා ආරංචි තිබුණා. නමුත් දැන් පහුගිය කාලේ අපිට හැන්න ගත්ත නෑ 6 5 වුණේ නෑ. මේ ජනාධිපතිවරයාගේ පළමු දුර කාලයට 6 මාදාලයි. ඒ අතර ආරංචි දින විධායක ජනාධිපති දුරේ වෙනස් නොවිය යුතු බවට යෝජනා ඉදිරිපත් වෙනවා කියලා මම දැක්ක දිලාන් පෙර ඇමතිවරයා ප්‍රසිද්ධ සභාවක කියනවා. අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැහැදිලිව කිව්වා මේ තනතුර වෙනස් කරන්න එපා කියලා. ඒ වගේ සංවාදයක් රට ඇතුලේ අපි පහුගිය දින කීපය තුළ දුටුවා. අර නැවතත් ඔබ මතු කළ කාරණාව ළඟට ගියොත් ව්‍යවස්ථාව සම්පාදනයේ නැමැති රටේ තීරණාත්මක ඓතිහාසිකම දේශපාලන ප්‍රතිසංස්කරණ අභියස රට තුළ ඇත්තටම පුළුල් ජාතික සංවාදයක් නැහැ.
දැන් සංජීව ඔය කතාව එනකොට මේ මට මතක් වෙනවා පසුගිය සතියේදී මේ ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍යෙන් පළවුණු පුවත්පත්වල විතර ඇත්තටම මම දැක්කේ මේ ප්‍රවෘතිය. ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගණේෂන් මහතා ප්‍රකාශයක් කළා තිබුණා. ඇත්තටම දැන් සුළු පක්ෂ සහ සුළු ජන කොටස් නියෝජනය කරන පක්ෂ කැමැත්තක් දක්වන්නේ විධායක ජනාධිපති ක්‍රමය එලෙසින්ම පවත්වා ගැනීම සඳහා කියන කාරණාව. ඔහු එහිදී තර්කයක් විදිහට මතු කළා තිබුණා පසුගිය ජනාධිපතිවරණ සමයේදී සුළු ජන කොටස් නියෝජනය කරමින් ඉදිරිපත් වුණු පක්ෂ සියල්ලම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට කැමති වුණාට දැන් වැටි යන කාරණයක් තමයි පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබුණොතින් ඉදිරියට තවදුරටත් සුළු ජන නියෝජනයක් සිදුවීම අඩුවීමේ යම් කිසි වූ තර්ජනයක් සහ ප්‍රවණතාවක් තියෙවි කියන කාරණාව මතු කරගෙන තමයි මේ තත්වයට එළඹීමට කල්පනා කරලා තියෙන්නේ කියලා. ඔබ සතුව මේ සම්බන්ධව යම් කිසි වූ තොරතුරු තියෙනවද වාර්තා වුණා?
මේක දෙලොක්ෂේ ඔබ මතු කරම ඉතා වැදගත් තැනක්. මේක මේ මනෝගණේෂන් විසින් සොයා ගන්නා ලද සිද්ධාන්තයක් නෙවෙයි. මේක 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව සම්පාදනය වීමෙන් පසුව මතු කරන ලද මූලික සිද්ධාන්තමේ අදහසක්. ඔබට මතකයි 1972 පළමු ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ තිබුණා සුළු ජාතික අයිතිවාසිකම් කියලා පරිච්ඡේදයක්. 78 ව්‍යවස්ථාවේදී මේක අහෝසි කරනවා. ඒ වෙනුවට මූලික අයිතිවාසිකම් කියලා පරිච්ඡේදයක් ඉන්නේ. ඒ කියන්නේ සුළු ජාතිකයා කියලා වෙන් කරන්නේ නැහැ. සියලු දෙනා මිනිසා ලෙස සලකා මූලික අයිතිවාසිකම් කියන තැනට මමත් අදාළයි, සාමාන්‍ය දෙමළ මිනිස්සුත් අදාළයි, සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් අදාළයි. ඒ තමයි එතනට ආපු අලුත් අදහස. එතකොට සුළු ජාතිකයාගේ රැකවරණයේ තියෙන කොතනද කියලා ප්‍රශ්න කළාම පෙන්නපු උත්තරේ තමයි විධායක ජනාධිපතිතුරේ. විධායක ජනාධිපතිතුරේ ස්ථාපිත කිරීමේ මූලිකම අරමුණු 4-5 ඇතුළත ගියත් ඒ ඇතුළේ තියෙන එක අදහසක් තමයි සුළු ජාතිකයන්ගේ අයිතිය සහතික වෙන තනතුර තමයි විධායක ජනාධිපති තනතුර. ඔබට මතක ඇති දිනුක්සි ලංකාවේ දේශපාලනේ අපි එන්නේ හරි ඒ මොහොතේ සිල්ලර මාතෘකා එක්කනේ. එක තැනකදී අපි කතා කළා උතුරේ ජීඒ චන්ද්‍රසිරි ආණ්ඩුකාර තනතුරේ තියන්න එපා කියලා. උතුරේ මහා අරගලයක් තිබුණානේ. හේතුව මොකක්ද? ජීඒ චන්ද්‍රසිරි හිටපු හමුදාවේ මේජර් ජෙනරල්වරයෙක් වීම. ඔබට මතකද මම ඒ කාලේ කිව්වා එතකොට යුද්ධය අවසන් කරපු හමුදාපති ජෙනරල් සරත් පොන්සේක රටේ රාජ්‍යනායකයා කරන්න උතුරේ ඡන්දෙ දුන්නානේ. මේකයි ඒ කියන්නේ දේශපාලනේ ඒ මොහොතේ සිල්ලර සටන් පාට නිර්මාණය වන්නේ. ජීඒ චන්ද්‍රසිරිට විරුද්ධ නම් ජෙනරල් පොන්සේකට පක්ෂ වෙන විදිහක් නැහැනේ. ඒ චන්ද්‍රසිරිට වඩා ප්‍රබලයින යුද්ධය සම්බන්ධව ජනරල් ෆොන්සේක. එතකොට ඒ මොහොතේ තර්කයේ උන්ට ඒක. දැන් දෙමළ ජාතික සංධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝගණේෂන් ලවතුකරය මේ හැමෝම දන්නවා රටේ විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම තමන්ගේ පාර්ශ්වයට බරපතල අසාධාරණයක් කියලා. ඒක උන් නොදන්නවා නෙමෙයි. නමුත් ඒ මොහොතේ වන දේශපාලන සටන ජය ගැනීමට උන් ඒ මාතෘකාවට එකඟ වෙනවා. ඒ මාතෘකාව ජය ගැනීමෙන් පසුව පිලිගන්නා ලද සම්මත සිද්ධාන්තය ළඟට උන් නැවතෙනවා. ඒක තමයි ඔබ දැන් මේ කියන මනෝගනේෂන්ගේ පිළිතුර, මනෝගනේෂන්ගේ පැහැදිලි කිරීම. මනෝගනේෂන් කියන්නේ තාම සිද්ධාන්තමය සත්‍යයක්. විධායක ජනාධිපතිතුරේ අහෝසි කළොත් මේ රටේ සුළු ජාතීන්ගේ අයිතිය රැක ගැනීම පිළිබඳ නිශ්චිත ව්‍යවස්ථානුගත ආයතන ව්‍යුහයක් නැහැ. ඒක තමයි මනෝගනේෂන් කතා කරන්නේ. හැබැයි විධායක ජනාධිපතිතුරේ අහෝසි කිරීම කියන සටන් පාඨය අංක 3ට විතර තිබුණු මැතිවරණ ව්‍යාපාරිකර තමයි මේ කතා කරන කණ්ඩායම් සියල්ලම සහය දුන්නේ. මේක තමයි අපේ දේශපාලනය තුළ ඒ මොහොතේම අතුවන සිල්ලර දේශපාලන තර්කවල ස්වභාවය.
දැන් ඔය ඔබ ඉදිරිපත් කරන තර්කයට ටිකක් සමගාමීව යන කතන්දරයක් ඇහුණා පසුගිය සතියේදී. අමාත්‍ය මණ්ඩලයේ 25කට සීමා කරනවා කියලා කිව්වට ටිකෙන් ටික මේ අමාත්‍ය මණ්ඩලයේ ඇතුළත් වන සංඛ්‍යාව, අමාත්‍යවරු සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වුණා. ඒ වැඩිවීමට තවත් 3 දෙනෙක් එකතු වුණා පසුගිය සතියේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එක්සත් ජාතික පක්ෂ සම්මුතිවාදී ආණ්ඩුවට තවත් අමාත්‍ය පත්වීම් 3ක් සිදු වුණා. මා කැමති මේ අමාත්‍ය පත්වීම් 3 කාටද ලැබුණේ? තනතුරු මොනවද කියලත් දැනගන්න කෙටියෙන්.
ලක්ෂ්මන් සෙනවිරත්නට රාජ්‍යමතිකමක් ලැබෙනවා. ඒ වගේම කළුතර පාලිත තෙවරක් පෙරමන්ට නියෝජ්‍යමතිකමක් ලැබෙනවා. ගාල්ලේ මනුෂ්‍යනායකට තවත් නියෝජ්‍යමතිකමක් ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අර මේ ඔබ සඳහන් කළ තැන අපි මුලින් කතා කරපු මේ රටේ මේ සුපිරි දේශපාලන මාතෘකා පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රශ්න තියෙනවා කියන අදහස 19 වෙනි සංශෝධනය අනුව රටේ අමාත්‍යවරු පිළිබඳව සංඛ්‍යාත්මක නිශ්චිත අගයක් තහවුරු කරලා තියෙනවා. එහි සඳහන් වෙනවා 46 එක වගන්තියට අනුව කැබිනට් ඇමතිවරු 30කට නොවැඩි විය යුතුයි, කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 40කට නොවැඩි විය යුතුයි කියලා. ඔබ විශ්වාස කරන්න දැනට කැබිනට් ඇමතිවරු විතරක් ඉන්නවා අගමැති ජනාධිපතිද ඇතුළත්ව 47 දෙනෙක්. එතකොට නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන්ගේ එකතුව ඊටත් වඩා වැඩි. 19 වෙනි සංශෝධනයේම හැබැයි එකතැනකදී ආණ්ඩුව විසින් වගන්තියක් ඇතුළත් කරලා තිබුණා. ජාතික ආණ්ඩුවකට යන වෙලාවේ කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව හෝ රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීන්දුව කළ යුතුයි කියලා. හැබැයි මෙතනත් මට කියලා තියෙන අපි විසින් කතා කරන ලංකාවේ ප්‍රායෝගික දේශපාලනේ, ලංකාවේ දේශපාලනේ දියුණු මදි. මේතරම් සුපිරි මාතෘකා මේ උරා ගන්න ඒ සඳහා වන දේශපාලන සංස්කෘතිය රටේ නිර්මාණය වෙලා නැහැ. ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් කැබිනට් එක 30යි කිව්වට 30න් ආණ්ඩු කරන්න ලංකාවේ දේශපාලනයට විදියක් නැහැ. මොකද අර අය දිනා ගන්න තරහ වෙන අය එකතු කරගන්න ඇමතුරුපත් කරන්න වෙනවා. ඒකන මේ වෙන්නේ. දැන් මනුෂ්‍ය නායකර පහුගිය මහචන්දී ඉවර වෙනකම්ම මහින්ද බිලේ පෙරව ගමන් කරුවෙක් විදියට මනුෂ්‍ය නායකර පෙනී සිටි. එතකොට මනුෂ්‍යට මෙහෙන් නියෝජනතිකමක් දෙනකොට අගමැතිතුමාට තව අවස්ථාවක් ලැබෙනවා. අර පාලිත දෙවරක් පෙරමත් මේකම එහෙනම් ඇතුළට දාගන්න පුළුවන් නේද කියන එක. UNP හිතන තැන ඊටම සාධාරණයි. ශ්‍රී ලංකාවකට අවස්ථාවක් ලැබෙනවා නම් ඒ හා සමාන අවස්ථාවක් UNPටත් ලැබිය යුතුයි. කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇමතිවරු පත් කළේ කිසිම විද්‍යාත්මක පදනමක් තුල නෙවෙයි. ඒ ගැන බරපතල විවේචනයක් තිබුණා. ඒ විවේචනය වෙනුවෙන් මේ ආණ්ඩුව ඡන්ද එකතු කරගත්තා. ඒ නිසාම විද්‍යාත්මක පදනමක් තුල අමාත්‍යවරු නම් කිරීමක් ගැන කතා කරපු ආණ්ඩුව කළුතර පාලිත තෙවරක් පෙරමුණ දෙනවා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමතිකම. දැන් වයඹ සංවර්ධන කැබිනට් ඇමතිකම තියෙන දිලුක්ෂේ ශ්‍රීනාවින්නට. ඒක විද්‍යාත්මකයි කියලා අපිට තීන්දුව කරන්න වෙනවනේ. වයඹ සංවර්ධනේ වයඹ අයිතිකාරයෙක් වගේ චරිතයක් විනාවෙන් කියන්නේ වයඹ වහමෙතිකම කරපු වයඹ හොල්ලගෙන දේශපාලනය කරපු චරිතයක්. හැබැයි කළුතර පාලිත තෙවරක් පෙරම වයඹ සංවර්ධන නියෝජ්‍යමති වෙනකොට විද්‍යාත්මක බෙදී යාම කියන සංකල්පය බිඳ වැටෙනවා. අන්න නැවතත් රටේ තිබිච්ච අර සංස්කෘතිකවත් නොවන දේශපාලන තීන්දුව කරලිය තෙනවා. ඒකයි අපිට නැවතත් සිහිපත් වෙන්නේ ඉතාම සුන්දර සුපිරි දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිගන්නට තරම්, ඒවා උරා ගන්නට තරම්, ඒවාට එකඟ වන්නට තරම් අපේ දේශපාලන සමාජය තාම දියුණු නැති තැනක තියෙනවා කියන කතාවද මේ යලි යලි තහවුරු වෙන්නේ කියන තැන තමයි අවසානයේ නතර වෙන්න සිද්ධ වෙන්නේ. නමුත් ඒසේ වූවා යයි සිතා අපිට මේ දේශපාලන ප්‍රතිසංස්කරණ අතහරින්නත් බෑ. කවදා හරි දවසක ඉක්මනින් අපි එවැනි දේශපාලන සමාජයකට යා යුතු නිසා.
දැන් ඔවැනි වූ දේශපාලන සමාජයක් පිළිබඳව කතා බහ කරමින් සිටින ප්‍රධාන පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. පසුගිය මැතිවරණ සමයේදීත් මේ පිළිබඳව කතා බහ කළා. තාමත් මේ පිළිබඳව කතා බහ කරනවා. මේ ඇතිවෙන වෙනස්කම් පිළිබඳව විවිධ විවේචන සහ ඔවුන්ගේ මත ඉදිරිපත් කරන ප්‍රවෘත්ති සාකච්ඡා තියෙමින් ලංකාවේ 3 වෙනි දේශපාලන බලවේගයේ විදිහට මේ වෙනකොට පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ මොනවද මේ සිදුවෙන වෙනස්කම් පිළිබඳව කියන්නේ?
ජවිපේ මේ 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 අපි මේ කතා කළා හා සමාන අදහසක් ඉදිරිපත් කළා. ඔවුන් කිව්වා එකතැනකදී ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ආණ්ඩුව දාගත්තා කැබිනට් ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩුවකදී මෙන්න මෙච්චරක් වෙන්න ඕන කියලා පාර්ලිමේන්තුවට තීන්දුව කරන්න පුළුවන් කියලා. නමුත් ජවිපේ ප්‍රධාන ලේකම්වරයා අනාවරණය කළ රහසක් එකතකින් පහුගිය ජනාධිපතිවරණ කාලේ මේ කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාත්මක තත්වය විද්‍යාත්මක අමාත්‍යංශ බෙදී යාම ගැන වෙනම වැටමුළු ජාත්‍යන්තර මට්ටමේ සමුළු තියලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකදීම අපේක්ෂකයෝ නායකයෝ එකඟ වෙලා තියෙනවා අපි මේ 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 දේශපාලන ප්‍රතිසංස්කරණයට යා යුතුයි කියලා. ජවිපේ ප්‍රශ්න කරන්නේ ඇයි ඒක අමතක කළේ කියලා. ජවිපේ අහන්නේ ඇයි ජනවාරියට ජනමතයට මේ තරම් ඉක්මනින් පයින් ගහන්නේ කියලා. ආණ්ඩුක ව්‍යවස්ථාවේ අලුත් සංශෝධනයේ 19 වෙනි සංශෝධනයේ මැද්දෙන් වගන්තියක් දාගත්ත එක හරි. නමුත් දේශපාලන සදාචාරයට අනුව මේක වැරදි කියලා JVP තර්ක කරන්නේ. ඔවුන් ඉතාම පුළුල් විග්‍රහයකින් සම්බන්ධ ඉදිරිපත් කරනවා. නමුත් ඒ වෙනුවෙන් ජවිපෙට අනිත් පැත්තෙන් තියෙන චෝදනාව තමයි ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට නිශ්චිත ලෙස විරෝධතාවක් පළ කරන්නේ නැහැ කියලා. ඒක පැත්තෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමෝ වැනි ප්‍රබලම තනතුරක් ජවිපේ සතුව තියෙනවා. ඒ හඬවුන් සැලකිය යුතු මට්ටමින් පාර්ලිමේන්තු තුළ මතු කරන ආකාරයක් අපි දකිනවා. ඒක උදාහරණයක් මේ ඇමති දුර සම්බන්ධ කාරණාවේදී ඔවුන් විසින් මතු කරපු තර්කය. ඔවුන් පැහැදිලි ලෙසම මේ තීන්දුවට විරෝධය පළ කරන දේශපාලන ස්ථාවරයක් තමයි දරමින් ඉන්නේ.
දැන් ඔය මතභේදාත්මක කරුණු පිළිබඳව ටිකක් වැඩිපුර ගැඹුරට අවධානය යොමු කළ ඉතින් තවත් කතාවක් ඇහෙනවා අපිට ශ්‍රී ලංකාවෙන් මේ මැයි දිනේ පිළිබඳව එළඹෙන මැයි දිනේ සම්බන්ධව විවිධ පක්ෂ සිදු කරන සූදානම් කටයුතු පිළිබඳව ඒ අතරතුරේදී එක්සත් ජාතික පක්ෂයේ සූදානම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සූදානම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම මේ වගේ විවිධ ස්වරූපෙන් කතන්දර ඇහෙන අතරතුරේදී ඒකාබද්ධ විපක්ෂයේ වෙනම මැයි රැලියක් සංවිධානය කරන්නට යනවා මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවලුන් සහභාගී වුණොත් බලාගෙනයි කියන තර්ජනයත් අපිට ඇහෙනවා. ඇත්තටම සංජීව මොකද්ද මේ වෙන්නේ? ඔවුන් වෙනමම රැලියක් සංවිධානය කරනවද?
බයික්මණි කියනනම් දැන් 17 වෙනිදා හයිට් පිටේ තිබුණ රැස්වීමට ඉස්සෙල්ල දවසෙත් කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගියොත් බලාගෙනයි කියලා. රැස්වීම ඉවර වුණාට බහුදා කියනවා නෑ නෑ එතන ප්‍රශ්නයක් නෑ ඒක අපේ එකක් කියලා. හැබැයි මෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම මැනගන්න තියෙන හොඳම තැන. මෙන්න මේ මැයි දිනේ දෙවිදිහකට දෙපලක තිබ්බොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ණයම් දෙකේ බර මිනිස්සුන්ට මැනගන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ තීන්දුව කරනවා කිරුළුපන තුලත් මුදලේ ක්‍රීඩාංගණයේදී වෙනම මේ රැලියක් තියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මීට සතියකට පෙර තීන්දුව කළා ගාල්ලේ මේ රැලිය තියන්න. දැන් මෙන්න බෙදෙන තැන මහජන නියෝජිතයන්ගෙන් සංඛ්‍යාත්මකවම කී දෙනෙක් කොතනද ඉන්නේ ඉතුරු කට්ටිය කොතනද ඉන්නේ කියලා නිශ්චිතව තහවුරු කරගන්න පුළුවන්. මේක වළක්වන්නත් එක්ක හොඳ උපක්‍රමයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැත්තෙන් අරගෙන තියෙනවා. කුමාර වෙල්ගම පවිත්‍රා වන්නියරච්චේ සහ මහින්දානන්ද අලුත්ගමගේට සංවිධායක තනතුර දෙනවා මේ දිනේ සම්බන්ධව ගාල්ලේ පැවැත්වීමට නියමිත. දැන් මහින්දානන්ද එක තැනකදී කියලා තියෙනවා මම නම් දන්නේවත් නැහැ මේ තනතුරක් මට දුන්නයි කියලා. කොහොම වෙතත් මේක හරියටම බලාගන්න නම් මේ පළවෙනිදා අවමෝෂෙන් හවස 4-5 වෙනකන්වත් අපිට බලාගෙන ඉන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂ බොහොම දැවැන්ත මේ රැලියකට සූදානම්. ඔවුන්ට මේ වෙලාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් දෙකට බෙදෙන්න කතා කරන්නේ නැහැ. දෙකට බෙදෙන්න කතා කරපු අයත් අපේ නායකයා රනිල් තමයි කියන තැනට ඔවුන්ගේ එකමුතුව දැන් නිර්මාණය වෙලා තියෙන වෙලාවේ අපිට පුරෝකථනය කරගන්න පුළුවන් අනිත් අයට හැරෙන්නවත් බැරි මේ රැලියක් UNPA කොළඹ සංවිධාන කරයි කියන.
සංජීව අද අප්‍රේල් මාසේ 11 වෙනිදා තවත් දවසකින් අනතුරුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍රය දිලා තියෙනවා. සමස්ත ලෝකවාසී ශ්‍රී ලාංකීය ජනතාව සිංහල අලුත් අවුරුදු පිළිබඳ උනන්දුවක් දක්වනවා. SBS සිංහල ගුවන්විදුලිය ඊයේ දිනේදීත් අලුත් අවුරුදු උළෙලකට සහභාගී වුණා මෙල්බන් වල පැවැත්වුණු දැවැන්තම බක්මහවුලෙල. ඊට අමතරව අපි ලබන සතියේදී සිඩ්නි නුවර පැවැත්වුණු දැවැන්තම බක්මහවුලෙලට යන්නට නියමිතයි. මෙහි ඉන්න අයත් මෙවර නැකත් වලට අනුකූලව අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමේ පොඩි උනන්දුවක් තියෙනවා. මොකද නැකත් ඇදලා තියෙන්නේ රාත්‍රී කාලය නිසා 13 වෙනිදා. මම කැමති අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්ද සඳහා ජනතාවගේ සූදානම කොහොමද කියලා දැනගන්න මෙහි සිටින බොහෝ දෙනෙකුත් මේ වෙනකොට ශ්‍රී ලංකාවට යන්න බලාගෙන සූදානමින් ඉන්නේ. ඇතැම් අය ගිහිල්ලා තින්නේ අලුත් අවුරුදු නැකත් ඥාති හිත මිත්‍රාදීන් සමග එකතු වෙලා සැමරීමේ බලාපොරොත්තු වෙන. කොයි වගේ අලුත් අවුරුදු උණුසුමක්ද ලංකාවේ තියෙන්නේ දැන් වෙනකොට?
ඒ උණුසුම මට දැනෙච්ච ළඟම තැන මං කියන්නම්. මට තලවතුගොඩ හම්බෙන්දලා පළවත්ත හම්බෙට යන්නේ එන්නට විනාඩි 5-6ක් දැන් පැය භාගයක් විතර ගියා මේ පහුගිය දින දෙක තුනේ. ඒ තරමටම රටේ ජනතාවට අවුරුදු කියලා තමයි මට දැනුනේ. මොකද හැමෝම පාරට ඇවිල්ලා සාප්පු සවාරි යනවා. කොළඹ රස්සා කරන කොළඹ බෝඩින් වල නතර වෙලා ඉන්න තරුණ දරුවෝ අම්මා තාත්තා බලන්න ගමේ යන්න ඇඳුම් පළඳුම් ගන්න එළියට එන අවස්ථාවනේ අපි මේ කොළඹ වාහන තදබදේ කියන දුෂ්කරතාවය ඇතුළේ දකින්නේ. අන්නේ මනුස්සකම. ඒ සංස්කෘතිය ඉතාම ඉහළින් අපි දකිනවා. ගම්මට්ටමින් තාම ඉහළින් අවුරුදු සැමරීම සඳහා ලොකු සූදානමක් තියෙනවා. මේ පාර දිගු නිමාඩුවකුත් එක පැත්තකින් හම්බෙනවා. සිකුරාද ගමේ ගියාම අයිත අවුරුදු ඉවරලාම තමයි නැවත රාජකාරිය සඳහා වාර්තා කරන්න තියෙන්නේ. විශේෂ ප්‍රවාහන සේවා, දුම්රිය, අධිවේගී මාර්ගයේ විශේෂ පහසුකම් සියල්ල ලෑස්ති කරලා තියෙනවා. අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් දහකුල සතාසි උපාවා සිට සියල්ල සූදානම් බවක් තමයි අපිට දකින්න හැකියාව ලැබෙන්නේ. බොහොම සුන්දර ලෙස මේ අසිරිමත් බක්මහේ අසිරිය සුන්දරත්වයේ විඳින්න අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි සංජීව, එහෙමනම් එළඹෙන සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබටත් ඒ වගේම සියලුම අපේ මාධ්‍ය හිතවතුන්ටත් සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටත් විදේශ රටක සිටින ශ්‍රී ලංකා වාසීන් විදිහට අපි සුබම සුබ සෞභාග්‍ය සපරි නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නටත් මේ අවස්ථාවක් කරගන්නවා. අපි එහෙමනම් අලුත් අවුරුද්දෙන් පස්සේ ඒ අසිරිය පිළිබඳව කතා බහ කරමු ලබන සතියේ සඳුදා හමු වුණාට පස්සේ. බොහොම ස්තුතියි සංජීව. සුබ අලුත් අවුරුද්දක් වේවා.
සුබලුතරක් දිරුක්ෂි. ඒ වගේම අපි ඔබ මාතරෙන් අහගෙන ඉන්න ඔස්ට්‍රේලියාවේ සිටින ආදරණීය ශ්‍රී ලාංකික සම්භාවනීය අපි හිතවතුන් සියලු දෙනාට තුන්වෙනි වතාවටත් අසන්නව අලුත් අවුරුදු සුබපතන්ට ඔබ මට අවස්ථාවක් දුන්නා. ඒක මං ජීවිතේ ලද එක්තරා භාගයක් විදිහට මං පිළිගන්න හරි කැමති. ඔබ සියලු දෙනාට බොහොම වාසනාවන්ත සුන්දර අලුත් අවුරුද්දක්ම වේවායි අදවතින් ඉකසිතින් සුබ ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ නැවත කතා කිරීමේ බලාපොරොත්තුවත් ඇතිව.
SBS සිංහල ගුවන්විදිලයට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.